Honorable Hesha Vitanage, you have 10 minutes.
ගරු කාර්ක සභා සභාපතිතුමනි මුලින්ම සිතුවන්ත වෙනවා කාලය ලබා දීම සම්බන්ධව අපේ මිත්‍රයාගේ කතාවෙන් පස්සේ අදහස් දක්වන්න ලැබීම ගැන සතුටු වෙනවා මොකද අපි දැක්කා යහපාල ආණ්ඩුව පරාජයට පත් කරලා යහපාල ආණ්ඩුව ගෙදර යවලා මේ ආණ්ඩුව පත් කරන්න මහා මෙහෙයක් ගත්ත පසුබිම් මන්ත්‍රීවරු තමයි ඔය කතා කරපු අපේ මන්ත්‍රීතුමාලා ඩලස් සලහ පෙරම ඇමතිතුමාලා මේ කඳවුර තමයි එදා යහපාල නීති පිට දුර්වලකාන්තික රට හමුවේ තියලා මේ ආණ්ඩු පෙරළුවේ මූලිකත්වය ගත්තේ. හැබැයි මොකද උනේ? ඒ හයිය දීපු විමල් වීරවංශ මහත්තයරද මොකද වෙලා තියෙන්නේ? ඒ හයිය දීපු උදේ ගම්මන්පිල මහත්තයර මොකද වෙලා තියෙන්නේ? ඒ හයිය දීපු දැන් කතා කරපු අපේ ඇමතුමාට මොකද උනේ? පහුගිය මැතිවරණ වෙලාවේ ඡන්දේ ඉල්ලන්න ගමකට යන්න දුන්නේ නැහැ. මොරවකදී ගහලා පැන්නුවා. ඒ නිසා විපක්ෂය හදන්න නෙවෙයි මහත්තයෝ රට හදන්න නෙවෙයි ආණ්ඩුවේ හොරකම් යන එක නතර කරන්න නෙවෙයි ලබන සැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න අවශ්‍ය වටපිටාව හදාගන්න රාජපක්ෂ මහත්තුරු ඒ කන්නට ගල් අල්ලන එක නවත්තන්න බෑ. ගිය සැරේ දැම්මේ නිපුණ රණවක විතරයි. ලබන සැර වෙනකොට ලයිස්තුවක් දාලා දලස්සලා පෙරුමල කාංචල ගෙදර යවන වැඩසටහන ඉන්නවා කියන එක මතක තියාගෙන කඩේ යන්න කියන එක මතක් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අද නැට්ට කකුල් දෙක අස්ස ගහගෙන ඉන්න වෙලා තියෙන්නේ ඇයි? එදා මහා විශාල මේ රටට දුන්න හාල් සීනි පරිපූර්ණ වෙන වෙනස මහා ආර්ථික පරිවර්තනේ අද නැට්ට පිටිපස්සේ ගහගෙන ඉනවා. අපි සතුටු වෙනවා කොන්දක් තියාගෙන කටයුතු කරන්න පුළුවන් ඩල සලහපෙනු වගේ දකුණ මිනිස්සුත් ඉන්නෝ. අද කොන්ද කෙලින් තියාගෙන අර වියපත් වෙච්ච මන්ත්‍රීවරයාට බර ටික දාලා කවුද අර පිළියන්දල පැත්තේ ගාමිණී ලොග්ගේ ලොක්කාගේ කරේ තියලිවර වෙලා මේ රටේ විදුලි බල මණ්ඩලයේ විකුණන්න දෙනවා. හැබැයි ඩලස් කොන්ද තියාගෙන කියනවා නෑ මට මේ කුණුගොඩට කර ගහන්න බෑ, මට මේ පාපෙට කර ගහන්න බෑ, මේක වෙනස් කරන්න වෙනස් කළ සතියෙන් අනේ පව් ගාමිණී ලොකුගේ පේ පවට අද ගහනවා. අද කොන්දක් තියෙනවා උදේ ගම්මන්පිල මහත්තයාට. උදේ ගම්මන්පිල මහත්තයා කියනවා ආණ්ඩුව මේ කුණුගොඩ වලට කර ගහන්න මට බෑ, මම ඇත්ත කියනවා. හැබැයි අපි දැක්ක ඊ රෝහිත අබේගුණවදන අපේ කරු ඇමතිතුමා මේ කතාව ගම්මන්පිල මහත්තයා කතාවට වැඩිය වෙනස් කළ කතා කරනවා. ඉතින් අපිට පේනවා මේකේ රාජපක්ෂ මහත්තයා තුරුංගේ වන්දනාව යන පිරිසක් සහ ජනතාවත් එක්ක ජනතාව ඉදිරියේ හිටගන්න පිරිසක් ඉන්න. ඒ නිසා ඔය කතාවල තේරුම මොකද්ද කියලා දැනගන්න පුළුවන්. අපේ කළුතර දිස්ත්‍රික්ක නායකතුමා ඉන්නවා රෝහිත අබේගුණ මැතිතුමා දන්නවද ඊයේ කළුතර මන්ත්‍රීවරයෙක් අන්න ගහක විදුලි කණුවක ගැට ගහලා මේ පත්තරවල තියෙනවා අද පොල් ගෙඩි අකුණු වලින් පානදුර මන්ත්‍රීතුමෙක් ඊයේ හවස විදුලි කණුවක ගැට ගහලා හවස අරගෙන ගිහිල්ලා තිනෝ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් කළුතර උතුරු පොලිසියට අරගෙන තියෙනවා. ඉතින් මට පේන්නේ අනේ ඉතින් කෑ ගහන්න එපා, දැන් තාම ගැට ගහගෙන එනවා. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ දාන සද්දේ පාර්ලිමේන්තුවේ කෑ ගන්න හයිය එළියට ගිහිල්ලා කෑ ගන්න බෑ. මිනිස්සු දැන් ගස්වල ගැට ගහන්න පටන් අරගෙන කළුතරින් පටන් අරගත්ත ඕක හෙට අනිද්දන වල මාතරට යන එක මහා කාලයක් වෙන්නේ නැහැ කියන එක විශේෂයෙන් මතක් කරලා දෙනවා. ගරු සභාපතිතුමනි අද මේ අයවැය ගැන අපි මොනවද කතා කරන්න කෑ ගහන්න විග්‍රහ කරන්න ඕන නැහැ. මේ අයවැය ගැන මේ රටේ ජනතාවට හොඳට තේරෙනවා. මේ අයවැය මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට කොච්චර උත්තර දුන්නද කියන කාරණාව රටේ ජනතාව දන්නවා. මේ රටේ අයවැයකින් අපි දැක්ක දැන් ගිය මෙතුමල්ලගේ කොවිඩ් තියෙන වෙලාවේ හරි පොඩි සුන්දර වචන ටිකක් තිබ්බා පහුගිය අයවැයේ. හැබැයි අද ඒ වචන ටිකවත් නැහැ. අද කියන්න කිසිම දෙයක් නැහැ. දේශපාලන ව්‍යාපෘති ටිකක් මේක ඇතුළේ ගෙනහලා තියෙනවා. අපි අවධානය යොමු කරන මෙහෙම වෙන්න එපා. මෙහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ ගැන අවධානයෙන් ඉන්න මේ රටේ ජනතාවට මතක් කරනවා ගරු සභාපතිතුමනි ඊළඟ මැතිවරණය වෙනුවෙන්ද ඊළඟ මැතිවරණයක රටේ ජනතාව කඩේ යවන්න හිතාගෙනද ඊළඟ මැතිවරණයක අර සිල්ලෙදි දුන්න වගේ පෞකාර දේශපාලන ව්‍යාපෘතියකටද මේ මුදල් වෙන් කළ දින මැතිවරුන්ට මුදල් වෙන් කළා නැහැ. අමාත්‍යාංශ වලට මුදල් වෙන් කළා නැහැ. වෙනත් ආකාරයෙන් ඍජුවම අපිට පේනවා ග්‍රාම නිලධාරී වසමකට මිලියන 3 යනකොට මේක ඊළඟ මැතිවරණයේ දේශපාලන ගුණ්ඩුවකට පාවිච්චි කරන්න ගනීද? ඇත්තටම සැබවින් පොළොවේ යථාර්ථයක් වේද? මිලියන 4200ක් ඒ වගේම ප්‍රාදේශ සභාවේ කොට්ටාසයකට මිලියන 4ක්. හැබැයි දැන් මම දැක්ක අපේ රොෂාන් රණසිංහ ඇමතිතුමා නම් කියනවා මේ සියලුම ජයග්‍රහණයේ වෙච්ච කොටස් අපි දන්න ඕනේ ඔබතුමල්ලගේ තියෙන පරාර්ථකාමීත්වය අපි දන්න ඕනේ දිනන කොටස් වල දෙන හැටි පහුගිය කාලේ කොරෝනා වෙලාවේ බඩුමල්ල දෙනකොටත් සමග ජන බලවේගයට හිතවත් නම් ඒ අහිංසක මිනිහට බඩුමල්ල දීපු නැති මේ ආණ්ඩුවේ මහත්වරු මේන මිලියන 4000 අපේ මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න ඒවා හීන තමයි ඒවට රැවටෙන්නේ නැහැ මේ බජට් එක පාස් කරගන්නකම් ඕක කියයි අපේ මන්ත්‍රීතුමා හොඳ මිනිස්සයා එමතුමාගේ හිතේ ඇති නමුත් බිමේ මේක වෙන්නේ නැහැ කියනක අපි විශ්වාස කරනවා ඒ වගේම තමයි විහාරස්ථාන ඩිකර මිලියන 500ක් වෙන් කරලා තියෙනවා වෘත්තීය වේදින්ගේ සංගම් වෙනුවෙන් මිලියන 100ක් කාන්තා සුපිරි වෙළඳ සැල් වෙනුවෙන් මිලියන 1500ක් පෝෂණ මල්ල දෙන හදිස්සියේ මිලියන 1000 මේ හොඳ ව්‍යාපෘති. හැබැයි මේ ව්‍යාපෘති එකක්වත් මේ රටේ සාමාන්‍ය ජනතාවට අවංකව බෙදන්න පුළුවන් වැඩසටහනක් විනිවිද භාවයෙන් ජනතාව අතරට යන්න පුළුවන් වැඩසටහනක් ක්‍රියාත්මක වේද කියන සැකේ තියෙනවා මේ ඔක්කොම මොළ හතේ යැමති තුමාගේ දේශපාලන ව්‍යාපෘති විතරයි සා අපි කියනවා එතකොට මොළ හතක් ඇති ඊට වැඩි ඇති හැබැයි දේශපාලන ගේම් ගාලා මැතිවන්න ජයග්‍රහණය කරන්න ඒ වගේ සරල විදියට රටක ආර්ථිකය මෙහෙවන්න බෑ රටක ආර්ථික ප්‍රසාරණය වෙන්න ඕන ආකාරය ගැන ඔළුවේ නැතුව දේශපාලන කුපාඩිකම් වලින් ඡන්ද දින්නට රටක ආර්ථිකව නගා සිටවන්න බෑ කියන එක මේ අයව ප්‍රකාශය තුලින් පැහැදිලිව තියෙනවා කියන කාරණාව විශේෂයෙන් මතක් කරලා ගරු සභාපතිතුමනි අද උදෑසන පාර්ලිමේන්තුව එනකොට මටත් ලොකු වේදනාවක් තිබුණා මේ කතා වෙලාව කියන මොකද කතානායකතුමා කැමති වුණ නැහැ මේ කියනකොට පාර්ලිමේන්තු මැතිවරණයේ ඔබතුමාලා විශාල ජයග්‍රහණයක් ලැබුවා ඒ විශාල ජයග්‍රහණය ලැබනකොට ගඟ පිටාර ගන්නකොට කොංකෝම් පොල් කොම්බත් ගඟ ඇතුළට වැටුණා අර පොල් කොම්බ එජ් එකේ එල්ලිලා කොනේ එල්ලිලා ආපු පොල් කොම්බ ඊළඟ සැරේ පාර්ලිමේන්තු වෙන්න මතු වෙන්න තමගේ අම්මා විකුණනවා තමගේ තාත්තා නංගිලා සහෝදරයෝ පාත්තත්වර මේ පාර්ලිමේන්තුව පත් වෙලා තිනවා එනිසා කරු සභාපතිතුමනි මම ඉල්ලීමක් කරනවා මේ උත්තරීතර ආයතනයේ කාන්තාව ගැන මේ උත්තරීතර ආයතනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන මේ උත්තරීතර ආයතනයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ගැන අපි කවදාවත් මහින්ද රාජපක්ෂ මහත්තයා වචනයක් කියන්නේ නැහැ එතුමන ගෞරවයක් තියෙනවා එතුමා මේ පාර්ලිමේන්තුවේ අවුරුදු ගාණක් හිටපු නායකයෙක් චමල් රාජපක්ෂ මහත්තයා මේ පාර්ලිමේන්තුවේ අවුරුදු ගාණක් හිටපු නායකයෙක් විපක්ෂ නායකයා කියන්නේ මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායකයා හැබැයි මේ ඊයේ පෙරේද පාර්ලිමේන්තු ආපු එහෙමයි මම කියන්නේ නිකම් මේ උඩ පැනලා නැටුවට මේ චරිත වටන්න බෑ ඒ නිසා අපි හෙට අනිද්දා වෙනකොට ඔය මහත්තුරුන්ගේ කටවැල් වැන්න කියනවා තමගේ අම්මා පාව දෙන්න එපා කියන මතක් කරලා දෙනවා මොකද මේ පාර්ලිමේන්තුව ඒ තරම් වටින උත්තරීතර ආයතනයක් පාවිච්චි කරන්න එපා කියන කාරණාව ඔබතුමා මතක් කරලා දෙනවා ඔබතුමා මම හිතනවා මේ උත්තරීතර ආයතනයට ගෞරවයක් කරන මන්ත්‍රීවරයෙක් නිසා දැන් අපි දැක්කා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතා කරේ මේ ආණ්ඩු පක්ෂයේ විශේෂයෙන්ම අයවැයේ තියෙන හොඳ කාරණා ටික වෙනස් විදියකට මේ රටේ ජනතාවට දෙන්න ඒක විකෘති කරලා කතා කරේ දැන් 65න් විශ්‍රාම යනවා මේ 65න් විශ්‍රාම යෑම මහා විශාල ශක්තිමත් වැදගත් හොඳ මේ රටට වැදගත්ම වෙන යෝජනාවක් විදිහට පෙන්වුවා මම ආනෝයි කාරණා
දෙකක්
65න් විශ්‍රාම යන එක අපි හොඳයි කියමු මේ රටේ පළපුරුදු රාජ්‍ය සේවකෝ ටිකක් තා වුරුදු පහක් ඉන්නවා හැබැයි එතනින් එහාට තරුණයට අවස්ථාව ලැබෙන්නේ නැහැ තරුණයෝ මේ රටේ රැකිය අයිල්ලගෙන පෝලිමට එනවා ඒ වගේම 65න් විශ්‍රාම යන අපි එක කණ්ඩායමක් ගැන විතරයි හිතුවේ කම්කරුවෝ ඉන්නෝ මේ රටේ ඒ කම්කරුවන්ගේ විපත්භාවයත් එක්ක ඒ කම්කරුවන්ට වැඩ කරන්න පුළුවන්ද ඒ වගේම ඔබ දන්නව කරු සභාපතිතුමනි මේ රටේ පරිපාලන සේවයේ අවුරුදු 28න් මෙහා පරිපාලන විභාගයේ සමත් වෙන පිරිසක් ඉන්නවා ඒ පිරිසට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ තව අවුරුදු 5ක් මේ කාරණාව ඉස්සරහට යනකොට ඉන්න රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරීන් අවුරුදු 5ක් ඉන්නකොට ඒ අවස්ථාව හම්බෙන්නේ නැහැ මෙන්න මේ වගේ සැලසුමක් නැතුව මේ ගැටළු වලට උත්තර හොයන්නේ නැතුව මේක කොහොම හරි ආණ්ඩුවේ තියෙන මූල්‍ය අරමුදුවට කොහෙන් හරි උත්තර හොයන විදියට මේ අයවැය හදාගෙන ඇවිල්ලා නිකම්ම නිකන් ලියවිල්ලක් විදියට කියලා දාලා බැසිල් ඇමතුමා ගියා අද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිකන් තමන්ට තියෙන සද්දේ පාවිච්චි කරලා ඔහේ කෑ ගහනවා කිසි පළක් නැහැ කියන කාරණාව පැහැදිලි කරනවා ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා පානදුරේ මන්ත්‍රීතුමා ගස් බැඳ වගේ අනේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගස් බැඳින තැනට පත් වෙන්න එපා ඒ නිසා මේ අයවැයේ අරමුණ වේ යුත්තේ ඊළඟ ඡන්දේ දිනා ගන්න පුළුවන් වටපිටාවක් හදා ගන්න නෙමෙයි අද කොරෝනා වසංගතය හරහා මෙරටේ අහිංසක ජනතාවට එදා වේල කන්න බැරි වෙලා තියෙනවා අද ගොවියා පාරට වෙලා කෑ ගහනවා නිකම් පෝර ඉල්ලලා නෙමෙයි නොමිරේ පෝර ඉල්ලලා නෙමෙයි සහනාධාර පෝර ඉල්ලලා නෙමෙයි කීයට හරි පෝර ටික ගෙනහලා දෙන්න කියලා අපි ඉල්ලනවා ආණ්ඩුවට අර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා එතුමා දේශපාලනඥයෙක් නෙමෙයි එතුමා කෘෂි විද්‍යා
විද්‍යාඥයෙක් විදිහට බලාගෙන ඉන්න බෑ සභාපතිතුමනි. මේ යන මහා දැවැන්ත දේශපාලන මඩගෝරු තීන්දු එතුමා ඊයේ වීරයෙක් වගේ මරණට කිව්වා. කුවකෙව මේක මොන වුණත් මේක ගේන්න ඕන, මේක ක්‍රියාත්මක වෙන්න ඕන. අපි කියන්නේ එකයි, මේ රටේ අහිංසක ගොවියා පාරේ තියන්නේ නැතුව මේ රටේ සාම්ප්‍රදායිකව ඒ කරන් ආපු ගොවිතැනට හයියක් දෙන්න පුළුවන් වැඩසටහන හදන්නවත් අඩුම ගානේ මේ අය පාවිච්චි කරන්න කියන ඉල්ලීම ආණ්ඩුවෙන් කරමින් මගේ වචන කිපවස.
Thank you. Honorable Professor Ranjit Bandara, you have 17 minutes.
Mulasana Ruda, Niyojya Karaka Sabha Sabhapathithumani, me wedagath vivade avasana davase eta sahabhagi wimata avasthawa labima pilibandawa ma paudgalika satutu wenawa. Garu kathanayaka mulasana ruda mantri thumani, මා මූලික කාරණා තුනක් පිළිබඳව මගේ අදහස් ඉදිරිපත් කරන්න සූදානම්. පළවෙනි කාරණේ තමයි සමස්ත අයවැය විවාදයේදී විශේෂයෙන් අපි අපේක්ෂා කළ ආකාරයටම විපක්ෂයෙන් අයවැය පිළිබඳව ගැඹුරු හැදෑරීමක් හෝ අවම වශයෙන් එහි අඩංගු තීරණාත්මක කරුණු පිළිබඳව තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීමක් සිද්ධ වුණේ නැහැ. මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මට පෙර කතා කළ ගරු මන්ත්‍රීතුමාගේ කතාව ඒකට හොඳම උදාහරණයක්. මුලාසනාරූඪ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මට අවස්ථාව ලැබුණා විපක්ෂයෙන් මේ විවාදයට ඉදිරිපත් වෙච්චි බොහොමයක් ගරු මන්ත්‍රීතුමන්ලගේ අදහස් පිළිබඳව සියුම් හැදෑරීමක් කරන්න. විශේෂයෙන් අපේ හිටපු අගමැතිතුමා, ගරු විපක්ෂ නායකතුමා, එවැගේම අපි මේ සාකච්ඡාවට ගැනෙන විශේෂේස්ත්‍රය පිළිබඳ පරිචයක් තියෙනවයි කියන ගරු මන්ත්‍රීතුමන්ලා තිදෙනෙක් මේ සභාවට ඉදිරිපත් කරපු කාරණා පිළිබඳව අපි විශේෂයෙන් කරුණු සලකලා බැලුවා. ගරු මන්ත්‍රීතුමනි, අපේ ගරු විපක්ෂ නායකතුමා පුරුදු පරිදි තා ගැඹුරු ශාස්ත්‍රීය සාකච්ඡාවක් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වචන තියෙද්දී අමාරු වචන දාලා ඉදිරිපත් කළා. ඔබතුමා දකින්න ඇති අද උදෑසනත් එතුමා සාර්වාර්ථික විද්‍යාව පිළිබඳ මූලධර්ම පාඩමක් මේ ගරු සභාවට ඉදිරිපත් කළා. අපි සතුටුයි එතුමා හොඳට කියවන කෙනෙක් වීම සම්බන්ධයෙන්. නමුත් අවාසනාවකට එතුමා වගේ තීරණාත්මක දේශපාලන නායකයෙක් මෙවැනි සභාවකට ඉදිරිපත් කළ යුතු කාරණා පිළිබඳව අපි විශ්වාස කරනවා ඊට වඩා සැලකිලිමත් වෙන්නට ඕන. එතුමා ඉදිරිපත් කරපු අදහස් සියල්ල සම්පින්දනය කළොත් අපස උසස් පෙළට ආර්ථික විද්‍යාව කරන දරුවන්ට තමන්ගේ විෂය නිර්දේශයේ තියෙන සමහර කාරණා පිළිබඳව අලුත් අවබෝධයක් ලබා ගන්න නම් ඉඩකඩ ලැබෙනවා. ඒ නිසා ඊළඟ අයවැයේදී අපි එතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න. අපි අයවැයට අදාළ කාරණා පිළිබඳව කරුණු ඉදිරිපත් කරමු. එවැගේම ගරු මන්ත්‍රීතුමනි, හිටපු අග්‍රාමාත්‍යතුමා එතුමා දීර්ඝ දේශනයක් මේ ගරු සභාවට ඉදිරිපත් කළා. අපි ඉතාම සාවධානව ඒ පිළිබඳව
Order please. Honorable Hesha Vithanage to the chair.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
අපි එතුමා ඉදිරිපත් කරපු කාරණා පිළිබඳව කරුණු විභාග කරලා බැලුවා. එතුමා කිසියම් ආකාරයක කරුණු ගලපා ගැනීමට නොහැකියාවකින් පෙළුණාදයි මට අවබෝධයක් නැහැ. නමුත් එක කාරණයක් පිළිබඳව එතුමා පුන පුනා සඳහන් කළා. ඒ තමයි ඇයි ජාත්‍යන්තර මුල්්‍ය අරමුදලේ උපදෙස් පතාගෙන අපි නොයන්නේ? ජාත්‍යන්තර මුල්්‍ය අරමුදල සමග කරන ගනුදෙනු පිළිබඳ රජයක් විදියට යම්කි ස්ථාවරයක් තත්ත්වයක් අපිට තියෙනවා. එනිසා අපි එතුමට මතක් කරන්න කැමති, ඔබතුමා ඔය අපිට දෙන උපදෙස් හතරවාරක් මෙරට අගමැතිවරයා විදිහට කටයුතු කළා. ඔබතුමාට තිබුණානි පාවිච්චි කරන්න. ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, පැරණි කියමනක් තියෙනවා, ඔවා දෙනු පරහට තමා සම්මතයේ පීටා සිට. එතුමන්ලට කවදාවත් එවැනි සම්මතයක පීටා හිටින්ට බැරි වෙච්ච එක මේ රටේ මහජනතාව දන්නවා. මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, ඊළඟට මම මගේ මිත්‍රයා මට කලකට ඉස්සෙල්ලා පෙරදිනි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් කරේ අපේ ගරු කබීර් හෂීම් ඇතතුමා. එතුමා විශාල අදහස් ගොන්නක් මේ ගරු සභාවට ඉදිරිපත් කළා. හැබැයි අවාසනාවකට එතුමා විසින්ම ගොඩනගාගත්ත උපකල්පන මතයි එතුමාගේ අදහස් ඉදිරිපත් වුණේ. එතුමා එක්තරා අවස්ථාවක කියනවා විශාල පිරිසකට රැකියා හිමි වුණා කියලා. ගරු මන්ත්‍රීතුමනි, මිලියන 2.1කට රජයේ සේවකයෝ සහ විශ්‍රාමිකයන්ට නොවරදවාම මේ අර්බුදකාරී අවස්ථාවේ ඒ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවපු ආණ්ඩුවක් අපි. එතුමා තව තැනක කියනවා මේ අයවැය සාකච්ඡාව තුළ ගරු මුදල් ඇමතිතුමා ඉදිරිපත් කළේ නැහැයි කියලා ආර්ථික ගැටලු සහ අභියෝග පිළිබඳ. මම එතුමාට ආරාධනා කරනවා, කරු මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරපු අයවැය කතාවේ 13 සහ 19 පිටුවල ඉතා හොඳින් මේ කාරණා පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. එනිසා එක දෙයක් මට පැහැදිලි. ඒ තමයි අපි ගරු කබීර් හෂීම් ඇමතිතුමා මේක කියවලාවත් නැහැ. විවාදයට කිසිදු සූදානමකින් තොරව ඇවිල්ලා එතුමා තමන්ගේ හිතේ තියෙන දේවල් මේ සභාවට ඉදිරිපත් කළා. ඒ නිසා මම කැමති එතුමට ආරාධනා කරන්න, මගේ මිත්‍රයෙක් විදිහට කරුණාකරලා සභාව නොබග යවන්න එපා. ඒකට හේතුව එතුමා තව තැනක කියනවා අවිධිමත් අංශ වෙත අයවැය අවධානය යොමු කළ නැහැයි කියලා. ඉතිහාසයේ පළවෙනි වතාවටයි ගරු මන්ත්‍රීතුමනි, ඉතා කුඩා ශුද්‍ර සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට සිදුවෙච්චි පාඩුව මගහරවන්න ඍජුවම රුපියල් මිලියන 5000ක් වෙන් කළා තියෙනවා. එතනින් නතර වුණේ නැහැ. පාසල් වෑන් රථ, ත්‍රිදුර රථ, පෞද්ගලික බස් රථ සහ හඳුනාගත් විවිධ ශේත්‍රවලට අවම වශයෙන් රුපියල් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් වෙන් කළා තියෙනවා. නැවත වාරයක් මම කැමති ආරාධනා කරන්න ගරු කබීර් හෂීම් ඇමතිතුමාට අයවැය වාර්තාව කියවන්න. ගරු මන්ත්‍රීතුමනි, ගරු හර්ෂද සිල්වා මැතිතුමත්, එවගේම එරාන් වික්‍රමරත්න මැතිතුමත් මේ සභාවට අවස්ථා කීපයකදී තමන්ගේ අදහස් ඉදිරිපත් කළා. මා විශ්වාස කරනවා මේ ගරු සභාව අපේක්ෂා කරන්නේ නැති අඩුම ගානේ මේ දෙන්න මේ විෂය පිළිබඳ ප්‍රාමාණිකයන් වෙන නිසා කිසියම් ආකාරයක විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීමක් මේ සභාවට ඉදිරිපත් කරයි කියලා. අවාසනාවකට එවන්නක් සිද්ධ වුණේ නැහැ. ඒ වෙනුවට හර්ෂද සිල්වා මැතිතුමා එක්තරා ස්ථානයක කියනවා මෙන්න මේම, ගරු කතානායකතුමනි, විජේවර්ධන මැතිතුමා ඊයර කරපු සාකච්ඡාවක් වට්සප් මගින් කවුරු හරි මට එවලා තියෙනවා. එතකොට මේ කවුරු හරි එවපු වට්සප් පණිවිඩයක තියෙන එකකින් තමයි එතුමා තමන්ගේ අයවැය විවාදය ආරම්භ කරන්නේ. මේ දෙන්නම අවසනාවකට රාජපක්ෂවරුන්ට බැනවැදීම හැර මේ විවාදයට අලුතින් යමක් එකතු කරයි කියලා මා විශ්වාස කරන්නේ නැහැ. ගරු මූල ආසනාරෝඩ මතයතුමන. අපි හිතුවා අඩුම්ම ගානේ කිසියම් ආකාරයක සාධනීය විශ්ලේෂණයක් අපි ඉතින් අපි සමහර ගරු මන්ත්‍රීතුමන්ලගෙන් එහෙම දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. හරින් ෆර්නැන්ඩෝ මැතිතුමාගෙන් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපිට එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. හැබැයි අපි හිතුවා මේ දැනුගත් මන්ත්‍රීවරු ඒ විදිහට ඇවිල්ලා යමක් සාධනීය ලෙස තීරණාත්මක අවස්ථාවක මේ ලෝකෙම තියෙන්නේ ජාතිය දිසානතිය වෙනස් කරන්න පුළුවන්කම තිබුණා. එතුමල්ලට තියෙන බිය පේන තෙක් මානකවත් බලය ලබා ගැනීමට හෝ බලයට එමට තියෙන අවකාශයන් මේ අයවැය හරහා ඇහුරුණා කියන බිය තමයි එතුමල්ලට තියෙන. එනිසා මම කැමති මගේ දෙවනි කාරණේ පිළිබඳව ඔබතුමාව දැනුවත් කරන්න. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ගරු මන්ත්‍රීතුමනි මේ ප්‍රතිපත්ති සම්පිණ්ඩනයක් කියන එක අයවැය සාකච්ඡාව තුළට ඉදිරිපත් කෙරුණේ. ඔබතුමා මේක පරිශීලනය කරන්න ඇති පිටුවංක 23 සිට පිටුවංක 40 දක්වා ගරු කතානායකතුමා මේ ගරු සභාවට ඉදිරිපත් කරපු අයවැය කතාවේ තමුන්නාන්සේලා කිසිලෙසකින් අවධානයට යොමු නොකරපු කාරණා ගණනාවක් සඳහන් වෙනවා. අයවැය යෝජනා ලබා ගැනීම පිළිබඳව ඒ වගේම කොයි ආකාරයටද මේ අයවැය යෝජනා ක්‍රියාවට නගන්නේ, ඒ සඳහා වන යාන්ත්‍රණය කවර ආකාරද, මේ සියලු කාරණා මේ තුල අඩංගු වුණා. අපි හිතුවා තමුන්නාසලා මේ පොත්තච්චු ගහන එකට විරුද්ධ වුණාට අඩු ගානේ කියන එක අහගෙන ඉඳී කියලා. එහෙම එකක් සිදුවීම මං හිතන්නේ අපි අපේක්ෂා නොකළ යුතුයි. නමුත් මම කැමතියි තමුන්නාසලාට මතක් කරන්න මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරපු සාධනීය යෝජනා කීපයක් පිළිබඳව තමුන්නාසලාව දැනුවත් කරන්න. පළවෙනි එක තමයි රාජ්‍ය ආයතනවලට වියදම් කිරීමට මුළු වර්ෂය සඳහා දෙනු ලැබූ විවෘත බලපත්‍රය කාර්තුවෙන් කාර්තුවට නිකුත් කිරීමට තීරණය කළ. මොකද්ද මේකෙන් අදහස් කළේ? අවුරුද්දකට අපිත් රජ ආයතනවල වැඩ කරලා තියෙනවා මීට ඉස්සෙල්ලා. අන්ත හුඟක් වෙලාවට ඩෙස්කුට තමයි ගන්නෙ. ඒ නිසා අයවැය යෝජනා සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වන යාන්ත්‍රණයයි මේ හරහා අපි ස්ථාවර කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම කරු මුදල් ඇමතිතුමා කියනවා රාජ්‍ය ව්‍යාපාර සඳහා දෙනු ලබන පුනරාවර්තන වියදම් වෙනුවට ප්‍රාග්ධනාධාර මුලාසනාරුවේ ගරු මන්ත්‍රීතුමනි අපේ රාජ්‍ය ව්‍යවසායන් තියෙනවා 300ක්. ආණ්ඩුව බිලියන 700ක් විතර ආයෝජනය කරලා තියෙනවා. හැම අවුරුද්දකම බිලියන 75ක් වියදම් කරනවා මේව නරත්තු කරන්න. මේව මේ රටේ මහජනයාගේ සල්ලි. ඒ වගේම අපේ රාජ්‍ය ව්‍යවසායන් සියල්ලේම ව්‍යාපාර නැඹුරුව සහ මූල්‍ය විනය පිළිබඳ සුවිශේෂ යෝජනා කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එනිසා ගරු මන්ත්‍රීතුමනි අවධානය යොමු නොවුණු ශේස්ත්‍ර ගණනාවක් පිළිබඳව ඉතිහාසයේ පළවෙනි වතාවට තමුන්නාන්සේගේ දැනගැනීම සඳහා මම කියන්නම්. තමුන්නාන්සේ බොහොම කනගාටුවෙන් රාජ්‍ය සේවය ගැන කතා කළා. ඔබතුමා දන්නේ නැති වුණාට රජ සේවයේ ඉන්නවා මිලියන 115.1 මිලියන 1.5ට පොඩ්ඩක් වැඩි. විශ්‍රාම වැටුප් ගන්නා ඉන්නවා 106,000. එතකොට මිලියන 2.1කට රජය වැටුප් හෝ විශ්‍රාම වැටුප් ගෙවනවා. ඒ කියන්නේ අපේ රටේ 10න් එකක් ඍජුවම රජයේ වැටුප් හෝ විශ්‍රාම වැටුප් ලබන අය. මාන්නික ශ්‍රේණියේ 55,000ක් ඉන්නවා. ගුරුවරුන් විදිහට සේවය කරන අය 235,000ක් ඉන්නවා. සංවර්ධන නිලධාරී 125,000ක් ඉන්නවා. එතකොට තමුන්නාන්සේගේ දැනගැනීම සඳහා මම මේ කියන්නේ මේසා විශාල රාජ්‍යංශයකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි බලාපොරොත්තු වෙන්නේ මේ රාජ්‍යංශය තවදුරටත් පුළුල් කරන එක නෙමෙයි. මේකේ කාර්යක්ෂමතාව ඉහළ නංවන එක. කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන යෝජනා තුනක් මේ අයවැය සාකච්ඡා ඉදිරිපත් වෙලා තියෙනවා. මේව පිළිබඳව කතා කරන්න. එකක් තමයි ඒකාබද්ධ ප්‍රතිඵල පාදක ඇගයුම් කළමනාකරණ ක්‍රමයක්. ඉන්ටිග්‍රේටඩ් රිසල්ට් බේස්ඩ් මැනේජ්මන්ට් සිස්ටම් එකක් අපි හඳුන්වා දෙන්න කල්පනා කරනවා. අපි වැටුප් කොමිසමට යෝජනා කරනවා නව වැටුප් ව්‍යවහාරයක් ඇති කරන්න. පාරට බැහැල වැටුප් වැඩි වැටුප් ඉල්ලනවා වෙනුවට දිගුකාලීන ඉතාම තීරණාත්මක වැඩසටහනකට රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් අවම කිරීම සඳහා වන වැඩපිළිවෙලක් යෝජනා
කරලා තියෙනවා. මන්ත්‍රීවරයා විනාඩියක කාලයක් තියෙනවා.
ඒ වගේම මූලාශ්‍රාර මන්ත්‍රීතුමනි අපි කල්පනා කළා මේ ආර්ථික අර්බුදය හමුවේ අපේ රටේ දිසානති අපි කොහෙටද හරවන්න ඕන කියලා. තමුන්නාසලාට මේ පිළිබඳව එතරම් අවබෝධයක් නැති වුණාට මම කැමැති අවධානය යොමු කරන්න ලෝක ආහාර එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානය කියනවා මේ පහුගිය කාල සීමාව තුළ කොතරම් ප්‍රමාණයකින් ආහාර මිල ඉහළ ගියාද කියලා. එනිසා මේකට තියෙන දිගු කාලින විසඳුම තමයි මේ නිෂ්පාදන ආර්ථිකයක් වෙත අපේ රට මෙහෙවන එක. එනිසා තමයි අයවැය යෝජනාවල විශේෂ අවධානයක් නිෂ්පාදන ආර්ථිකයක් ස්ථාපිත කිරීම සඳහා යොමු වෙලා තියෙන කියන කාරණයක් මතක් කරමින් තමුන්නාන්සේට ස්තුතිවන්ත වෙනවා කාලය වෙන් කිරීම පිළිබඳව.
සුදී කර්මන්ත්‍රීතුමා මීළඟට ගරු ඩීවී චානක ඇමතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, පළමුවෙන්ම ගරු වැසිල් රාජපක්ෂ ගරු මුදල් අමාත්‍යතුමාට සුබ පතනවා. ඉතාමත් අසීරු අවස්ථාවකදී විශේෂයෙන්ම ලෝක ආර්ථිකය ඉතාමත් අසීරු තත්ත්වයක තියෙන, ඒවගේම අවසාන අවුරුදු 20-30ක් ඇතුළත ලෝකයේම වැඩිම ආර්ථික අර්බුදය තියෙන මොහොතේ රටේ අනාගතය ගැන හිතලා මෙවැනි අයවැයක් ගෙනාව පිළිබඳව මම පළමුව එතුමට සුබ පතනවා. අද විශේෂයෙන්ම අපි මේ අයවැයට යන්න කලින් අද මොනවාද අපිට තියෙන අභියෝගෙ? රටට තියෙන අභියෝග මොනවාද කියලා අපි බලන්න. විශේෂයෙන්ම අපි දන්නවා රටට ඩොලර්නිස් එමෙතන් ඩොලර් වෙන ප්‍රධාන ක්‍රමවේද කීපය ටික බලන්න. අපි විශේෂයෙන් ලංකාව ගත්තම රටේ අපනයනයට වැඩිය ආනයනය වැඩියෙන් කරන රට. අපනයනය ඩොලර් බිලියන 10ක් විතර වෙනකොට අනිත් පැත්තෙන් ආනයනය ඩොලර් බිලියන 20ක් විතර. හැමදෙරෙම ආනයනය සහ අපනයනය අතර විශාල පරතරයක් තියෙන රටක්. හැබැයි ඊවෙනි හැම අවස්ථාවකදීම ලංකාව අපි ඩොලර් ටික හොයාගත්තේ සංචාරක කර්මාන්තේ. එහෙම නැත්නම් ගුවන් සහ ඒ වගේම වරාය හරහා නැව් ඒ ගමන් වලින් තමයි අපි හොයාගත්තේ මුදල් ටික. ඩොලර් බිලියන 4.5ක් සංචාර කර්මාන්තයෙන් හොයාගන්නකොට අනිත් පැත්තෙන් ට්‍රාන්ස්පෝටේෂන් වලින් තමයි අපි ඩොලර් බිලියනයක් විතර හොයාගත්තේ. හැබැයි අපිට අන්තිම අවුරුද්දේ මේ සියල්ලම නැති වෙලා ගියා. මේ අවුරුදු දෙකේ විතරක් වෙනදාපු ඩොලර් බිලියන 10ක් විතර අපිට මේ පැත්තෙන් අහිමි වෙලා ගියා. අනිත් පැත්තෙන් ලෝකයේ ආහාර මිල ගත්තම ලෝකෙම ආහාර මිල 140කින් වැඩි වෙලා ගියා. අද අපි විපක්ෂ මන්ත්‍රීවරු අහනවා පෙන්වන්න ලෝකේ රටවල් පෝලින් තිබ්බ කියලා. වැඩි ඈතකට යන්න ඕනේ. ඔබතුමල්ලා ගිහිල්ලා යුරෝපෙට ගිහිල්ලා බලන්න කොරෝනා වෙලාවේ මොකද වුනේ කියලා. එහෙ තිබ්බ ෆුඩ් සිටි වල, එහෙ තිබ්බ පෙට්‍රල් ස්ටේෂන් වල මේ සියලුම දේවල් වල පෝලින් තිබුණා. ෆුඩ් සිටි වල බඩු ඉවර වෙලා ගන්න නැති දෙයක් තිබුණා ලෝකේ වනතර. අද ඕස්ට්‍රේලියාවේ බලන්න, එංගලන්තේ බලන්න, ලෝකේ ඇමරිකාවේ බලන්න, අද ලෝකෙම මේ අර්බුදයට මුහුණ දුන්නා. හැබැයි මේ විපක්ෂය පෙන්වන්න හදන්නේ මේක ලංකාවේ විතරක් තියෙන අර්බුදයක් කියලා. නෑ, මේක ලෝකෙම තියෙනවා. ලෝකෙම 140කින් බඩු මිල වැඩි වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයක තමයි අද අපිට අයවැය ඉදිරිපත් වෙලා තියෙන්නේ. අද ලෝකයේ තෙල් මිල ගත්තම 2019ට සාපේක්ෂව දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. ගෑස් මිල ගත්තම 130කින් 140කින් වැඩි වෙලා තියෙනවා. මෙවැනි අවස්ථාවක තමයි අපිට අයවැය ඉදිරිපත් කරන්න තියෙන්නේ. අද ඔබතුමල්ලාගෙන ආපු මිල සූත්‍රයේ තිබුණා නම් රුපියල් 30කින් විතර තෙල් මිල වැඩි වෙලා තියෙන්නේ. හැබැයි අපි ඒව නැතුව ඉතාමත් අසීරු තත්ත්වයක වුණත් අද අපි මේ රටේ වැඩ ටික කරගෙන යනවා. විශේෂයෙන් අපි දන්නවා අද අයවැය යෝජනා ගැන කතා කරනකොට ඒ වගේම ඉතිහාසය ගත්තම යහපාලන ආණ්ඩුවේ විශේෂ දේවල් කතා කරනවා. හැබැයි අපි කල්පනා කරනවා පළවෙනියටම අපි ජනතාවගේ මූලික අවශ්‍යතා අපි දෙනවද කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ලංකාවේ ජනතාවගෙන් 99.8% විදුලිය ලබා දුන්නේ. 2005ට කලින් විදුලිය තිබුණේ නැහැ ගම්වලට. ඊට පස්සේ ඊළඟ අර්බුදය තමයි වතුර. යහපාලන ආණ්ඩුව අවුරුදු 5ක් තිබුණා කියලා ජනතාවට වතුර ටික දෙන්න ඕන කියලා හිතුවා. ඒ මූලික අවශ්‍යතාවය සපුරාලා ඉන්න ඕන කියලා කිව්වා. හැබැයි මේ ආණ්ඩුව 2024 වෙනකොට 190කට වතුර ලබා දෙන වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා. අද මේ අයවැයනුත් ඒ සඳහා මිලියන 48,963ක් වෙන් කරලා තියෙනවා. අනිත් පැත්තේ පාරවල් ටික හදන්න පටන් ගන්න තියෙනවා. අද අපි දකින්න සමහර පාලම් තිබුණා පුංචි ළමයි ස්කෝල්ට යන්න එනකොට සමහර විට වැල් පාලම් වල තමයි ආවේ පාසලට යන්න. සමහර විට වැවකින් එහෙම නැත්නම් ගඟකින් ගොඩ වෙන්න හැකියාවක් තිබුණ නැහැ ගඟකින්. හැබැයි අද මේ පාලම් ටික අපි හදාගෙන යනවා. අද ජොන්සන් නැමැතිතුමා එකතු වෙලා කිලෝමීටර් ලක්ෂ වැඩපිළිවෙල යද යනවා. ග්‍රාමීය පාරවල් ටික හදාගන්න වැඩපිළිවෙල යනවා. අනිත් පැත්තේ මූලික අවශ්‍යතාවයක් වෙච්ච නිවාස වැඩපිළිවෙල කරගෙන යනවා. අද විශේෂයෙන් ගත්තම අපි දන්නවා ගිය ආණ්ඩුවට කියන්න තිබුණේ එකයි, සජිත් ප්‍රේමදාස මහත්තයා ගෙවල් 7000ක් හැදුවයි කියලා විතරයි අවුරුදු 5ෙම කියන්න තිබුණේ. හැබැයි මේ 7000 හැදුවේ කොහමද? මේ 7000ම හැදුවේ ලක්ෂ 4 ගානේ ණය දීලා ජනතාව ණයකාරයෝ කරලා, එහෙම නැත්නම් වනජීවි භූමිවල වන සංරක්ෂණ භූමිවල තමයි ගෙවල් හැදුවේ. නැත්නම් පුරාවිද්‍යා භූමිවල තමයි මේ ගෙවල් ටික හැදුවේ. මොකද වුනේ? අන්තිමට අලිමන් කඩවල වල තමයි ගෙවල් හැදුවේ. අන්තිමට ජනතාවට ලක්ෂ 4ක් නෑ, ඔප්පුවක් නෑ, ණයක් ගන්නත් බෑ, ඉස්කෝලේට ළමය දාගන්නත් බෑ, අන්තිමට ගෙදරත් නෑ. හැබැයි සජිත් ප්‍රේමදාසට තිබුණ පත්තරවල ඇඩ් ටික, ටීවී වල ඇඩ් ටික තිබුණා. හම්බන්තොට ගමක් ඇදුවනම් ගිහිල්ලා ගැහුවා පෝස්ටර් ටික යාපනේ. හැබැයි ඒ ගෙවල් 7000 වගේ නෙවෙයි මේ ආණ්ඩුව ගෙවල් 28000ක් අද. මේ ගෙවල් 28000ම හැදුවේ ණය දීලා නෙවෙයි. මේ 28000ම හැදුවේ ලක්ෂ 6 ගානේ ආධාර දීලා. මේ අවුරුදු දෙකේ විතරක් 28000ක් හදලා ඉවරයි. හැබැයි දැක්කද කොහේරි පෝස්ටරයක් දැක්කද? කටවුඩ් නේ, පෝස්ටර් නේ, ජනතාවගේ බදු මුදලින් ලක්ෂ 3-4 දීලා පළක ගහන්නේ. ඒව තමයි මේ ආණ්ඩුව කරපු වෙනස. අනිත් පැත්තෙන් යනකොට අද අපි දැක්කා අපේ විපක්ෂ මන්ත්‍රීවරු කියනවා මේ ආණ්ඩුව ආවේ වෙනදා තිබ්බ ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ, ගුරුවරුන්ට එලව ගහනවා. කොහේද ගුරුවරුන්ට ගැහුවේ? පෙන්වන්න
ප්‍රධාන ගුරුවරුන්ට ගහපු දෙන. හැබැයි යහපාල නාණ්ඩුව තියෙද්දී උද්ඝෝෂණ වලට එළවෙලව ගැහුවේ. රණවිරුවන්ට ගැහුවේ. කිහිලිකරු ටික බිම දාලා බිම දිගේ යදගෙන ගියේ. රෝද පුටු පෙරලා එහෙම ගැහුවේ. කියන්න මේ ආණ්ඩුව කොහෙද ගැහුවේ? මේ ආණ්ඩුව ගැහුවේ නෑ. හැබැයි ඒ වෙනුවට අවුරුදු 24ක් තිබ්බ වැටුප් විෂමතාවේ විසඳලා දෙනවා මේ අයවේ. අවුරුදු 24ක් තිබිච්ච විෂමතාවේ යහපාල නාණ්ඩුව බැලුවද ගුරුවරු දියා? බැලුවේ නෑ. එදා ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා හදපු ආණ්ඩුව බැලුවද? කතා කරාද? උද්ඝෝෂණ කරාද? මේ කිසි දෙයක් උනේ නෑ. අද මේ ආණ්ඩුවේ ප්‍රශ්න ටික විසඳගෙන යනවා. අනිත් පැත්තෙන් වාරි සෞභාග්‍ය වැඩසටහන හරහා වැව් ටික හදාගෙන යනවා. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයේ දියුණු කරන්න චමර් රාජපක්ෂ මැතිතුමාලා එකතු වෙලා මේ වෙද්දි විතරක් වැව් 1500 ප්‍රතිසංස්කරණය කරලා ඉවරයි. ඒ වගේම ලබන අවුරුද්ද වෙනකොට වැව් 2000ක් හදන්න අවශ්‍ය ප්‍රතිපාදන ටික වෙන් වෙලා යනවා. ඒ වගේම අපි දැක්කා මේ අය වැඩිම කතවදාහක් වෙච්ච දෙයක් තමයි අපේ හේෂ මන්ත්‍රීතුමා එහෙමත් කතා කරනවා දැක්ක අපේ මූලාසන මන්ත්‍රීන්න ගමට සල්ලි යන එක ප්‍රශ්නයක්ද? ඔබතුමල්ලා ගෙවල් තෝරපු හැටි මතක සජිත් ප්‍රේමදාස මැතිතුමා කාලේ ගෙවල් තේරුවේ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීතුමා සාකා සමිතිය තමයි ණය දෙන්න තේරුවේ. හැබැයි මේ අය මේ එහෙම තියෙනව නම් පෙන්නන්නකෝ මේ ගමට යන කොට්ටාසෙට යන මිලියන 4 කොහොමද යන්නේ? වසමට යන මිලියන 3 කොහොමද යන්නේ? නෑ මන්ත්‍රීවරු නෙමෙයි මේව තෝරන්නේ. ග්‍රාමීය කමිටුවක් තියෙනවා. මේ කමිටුව ආර්ථික සංවර්ධන නිලධාරීන් ඉන්නවා. ග්‍රාම නිලධාරීතුමල්ලා ඉන්නවා. සමෘද්ධි නිලධාරීතුමල්ලා ඉන්නවා. මේ සියලුම දෙනාගෙන් සෑදිච්ච කමිටුවකින් තමයි මේ සියල්ලම යෝජනා කරන්නේ. අද මෙතුමල්ලා කියන්නේ ගමේ මන්ත්‍රීට තමයි මිලියන 3 දුන්නේ. නෑ ගමේ ජනතාවට දුන්නේ. ගමේ ජනතාවට දුන්නේ. මන්ත්‍රීතුමාට අතින් මේක වියදම් කරන්න බෑ. මේ මුදල්ටි කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් එක්ක එකතු වෙලා තමයි මේ ප්‍රතිපාදන ටික හැදෙන්නේ. ඒ හින්දා ගමට මුදල් යන එකට ඔබතුමල්ලා විරුද්ධයි. අපි ඒක දන්නවා. අපි ඒක දන්නවා. ගමේ ජනතාවට සල්ලි යන එකට ඔබතුමල්ලා විරුද්ධයි. අපි ඒක දන්නවා. හැබැයි මේසරේ තමයි මේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ප්‍රතිපත්තිය තමයි ගමේ ජනතාවට මුදල් යන එක. ගමේ ජනතාවට මුදල් යනවා වගේම පළවෙනි වතාවට ජීවනෝපාය වෙනුවෙන් මේ මුදල් 100%ක්ම වුණත් වැය කරන්න පුළුවන්. අපි දන්නවා කොරෝනා කාලයත් එක්ක පසුගිය වර්ෂවල එදිනෙදා ජීවනෝපාය කරපු අයගේ මුදල් ටික නැති වෙලා ගියා. තමන් කරපු කම්කරු වැඩේ කුලී වැඩේ නැති වෙලා ගියා. එහෙම නැත්නම් අලුත් විවසායකයේ බිහිවෙන අසීරුතාවයක් තිබුණා. ඒක මගහරවන අයවැයක් තමයි මේ ගෙනෙල්ලා තියෙන්නේ. අවම වශයෙන් තවරකියා ලක්ෂයකට වැඩිය බිහි වෙනවා මේ මුදලින් විතර. අවම වශයෙන් ගම්මට්ටමින් ඉඳන් එක පැත්තකින් එහෙම වැඩි වෙනකොට අනිත් පැත්තෙන් අපරායන කර්මාන්තය දියුණු කරන්න විශාල වැඩපිළිවෙලක් මේ අයවැයෙන් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම බිලියන 5කට ආසන්න මුදලක් වෙන් වෙලා තියෙනවා රටේ අපනයන කලාප හදලා කෘෂි අපනයන ඒ වගේම ධීවර කර්මාන්තය මේ සියලුම අපනයන වලට වෙනම කලාප 14ක් හදලා ඒවට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේ විශාල වැඩපිළිවෙලකට තමයි
තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
මේ වගේ විශාල වැඩපිළිවෙලකට තමයි අපි ආණ්ඩුව අරගෙන යන්නේ. හැබැයි අද මේ සියලුම දේ කරන්න අපිට සිදු වුණේ එදා යහපාල නාණ්ඩු අපිට ලබා දෙච්ච දෙයත් එක්ක. අපිට යහපාල නාණ්ඩු මොකද්ද ලබා දුන්නේ? විශේෂයෙන්ම අද ඔබතුමාලා රේඩීස් ගැන කතා කරා. යහපාල නාණ්ඩුවේ අර තිබ්බ රේඩීස් පිළිබඳ ඔබතුමාලට මතක් කරලා දෙන්නම්. ඔබතුමාලගේ තිබ්බ රේඩීස් කොහොමද කියලා. නීති ආධිපත්‍ය 2014 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ අංක 1ට හිටි අපි දකුණු ආසියාවේ. 2018 වෙනකොට ඒක 3 වෙනියට ගියා. අපි ලෝකේ 48 හිටපු එක ඔබතුමල්ලක් කාලේ 68 ගියා. ආර්ථික නිදහස අපි දකුණු ආසියාවේ අංක 1ට හිටියේ. ඔබතුමල්ල ඒක 2ට අරගෙන ගියා. මුළු ලෝකෙම 90ට හිටපු 115ට අරගෙන ගියා. ඒ වගේම ව්‍යාපාර කිරීමේ පහසුතාවය අංක 1ට හිටපු එක ඔබතුමල්ල අංක 4ට අරගෙන ගියා. ලෝකේ 99 හිටපු 111ට ඔබතුමල්ල අරගෙන ගියා. ඒ වගේම ජාත්‍යන්තර තරගකාරීත්වය අපි දකුණු ආසියාවේ 2ට හිටියේ. මේක 3ට ගෙනිහිලා ලෝකේ 85ට අරගෙන ගියා. මේක තමයි හොඳම එක. දූෂණ ප්‍රත්‍යක්ෂය දෙකට හිටපු එක තුනට ගෙනහිල්ලා ලෝකෙ මසු උනා මේට අරගෙන ගියා. මහ බැංකුව කඩලා ඒ වගේම රට විනාශ කරලා හොරගම් කරලා ජාතික ආරක්ෂාව විනාශ කරලා මේ රට විනාශ කරලා දැම්මා. අද හරිම නඩු එමැතුමා කිව්වා අතීතය ගැන කතා කරන්න එපා කියලා. අතීතය ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන අලුත් മന്ത്രിවරු ඇවිල්ලා තියෙනවා.
ගරු එමැතුමා අවසන් කරන්නේ
අලුත් മന്ത്രിවරු නෙමෙයි මේ ආර්ථිකය විනාශ කරපු වැඩ කරන්න බැරි ලූම් යවල බිමට බැලුන් යවඩා කියලා බිමට වැඩිච්ච ෆ්‍රී වයිෆයි දෙනවා කියලා ජනතාවට බදු දෙගුණ කරපු මේක උඩ ඉන්න මාධ්‍යවේදීන්ට නොමිලේ අයිපෑඩ් දෙනවා කියලා වාරිකේ පස්සේ ගෙදරට ගෙනිච්ච ගෙදරට ගෙල්ලේ සල්ලි දෙගුණ කරලා ගත්ත හරියilla තමයි මේ පාර්ලිමේන්තුව ඉන්නේ. එතකොට අපිට අතීතය ගැන කතා කරන්න වෙනවා. හැබැයි අපි රටේ ජනතාවට වැඩ කරන අයක් වැයක් කියලා තියෙන්නේ අද අනිවාර්යයෙන්ම සම්මත වෙලා ඒකත් එක්ක රටේ අනාගතයේ මේ කොරෝනා තත්ත්වයේ තියෙද්දි ඉදිරියට යන අය වැක් බඩ මේකපත් වෙනවා බොහොම සුදුයි.
සුදුයි. ඊළඟට ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා උතුරන විනාඩි 10ක් කාලයක්
තියෙනවා. ලුස්නේ ගරු මන්ත්‍රීතුමනි අද අයවැය ඉදිරිපත් කරලා අයවැය විවාදයේ ප්‍රධාන විවාදයේ 7 වෙනි දවසේ ඊට අවස්ථාවක් ලැබීම පිළිබඳ විස්තරිතවන්ත වෙන වගේම තමයි මුලසනේ ඉන්න වෙලාවේ කතා කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මම හිතනවා අපේ ශානක ඇමතිතුමා මේ රටේ වියත් ආණ්ඩුව පිළිබඳව ඒ වියත් ආණ්ඩුවේ හැසිරීම පිළිබඳව ඉදිරි අනාගතයේ සුබදායී යනවායි කියන යම් උත්සාහයක යෙදෙන උත්සාහයක් යෙදුණා. මට මතකයි මීට කලින් කතා කරපු අපේ වියත්මගෙන් ආපු බෝනස් මන්ත්‍රීතුමාගේ කතාව. ඔහුගේ කාලේ අගමැතිතුමා නම් අර චිත්‍ර ඇඳපු දවුරුවෝ නම් හෙව්වා. තව ටික දවසකින් ඔබතුමාණත් ඔයයි. ගරු මුලසනේ මන්ත්‍රීතුමනි මේ රටේ වියතුන්ට තිබුච්ච ගෞරවයේ කෙලසුපු පාර්ලිමේන්තු වියත් කණ්ඩායමක් කියන කරම නිර්භයව කියන. නේද රෝහිතමතුමා වියතුන් කියන්නේ යුගතුන් කියන්නේ බුද්ධමතුන් කියන්නේ මේ රටේ පුංචි මිනිස්සු කුළු මිස මහා දැඩි විශ්වාසයක් තිබුණා. නේ ඔයාලා අපි සමහර වෙලාවට හොරු කියයි. හොරා කාපු නිසා හොරුන්ට මං කියන්නේ තමින්ද හොරා කාලා නැහැ. නේ බිමේ ඉඳලා පොඩි තැනේ ඉඳලා ඉලට ඇවිල්ලා දැන් ඉන්නේ කොහොමද කියලා ඔය කියන්නේ මාධ්‍යවල වගේ පුනසනේ මන්තිතුමා. එදා එහෙමයි එහෙම දිව්වේ. එහෙම කැඩුවේ මෙහෙම කියලා. එහෙම නෙමෙයි වියතුන්ට කිව්වේ. එහෙම නෙමෙයි අදිත් අපේ වියත් ගරු මන්තිතුමනි ඔබලට කිව්වේ. ඔබලා මේ රට හදාවීමේ හොරුන්ගෙන් මේක ගලවලා කියලා කිව්වා. ඔබලා පාර්ලිමේන්තුවට ගියාම මේක සුරමරයක් නෙවෙයි කියන ඒ දැඩි විශ්වාසය තියලා තමයි චානක මන්ත්‍රීතුමනි මේ වියතුන් ආවේ. ලැජ්ජයි. හැබැයි කොන්ද තියෙන වියතුන් ටිකක් අයින් වුණා. අර වලවිරියන්ලේ සභාපතිව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා වගේ කරපු සලේ මන්ත්‍රීතුමනි. ඇයි හොරුත් එක්ක යන්න බැරි නිසා. සා ඒ වගේ වියතුන් බොහෝ ප්‍රමාණයක් අද ඉන්නවා. තමුන්නාන්සලා මොනා කිව්වත් තියන්න ඡන්දයක් ගෙදර යවන්න. දැන් ඔයාලා කියනවනේ 2015 ඔයාලා මහ වික්‍රමයක් උරයි කියලා. එහෙනම් තියන්නකො මහත්වරු පාරිසභාවට විසුරුවලා අවුරුද්ද දීර්ඝ කරන්න නැතුම් බලන්නකො ඔයාලා හොඳයිද කියයිද කියලා. එන්නේ නැහැ. එන්න බෑ හරින් මන්ත්‍රීතුමනේ මෙයාලට. මෙයාලා අද මේ මොනාද කියන්නේ රටට දෙන බලාපොරොත්තු. රටට කෙසේ වෙතත් තමුන්නාසලාගේ පසුපෙළට තමුන්නාසලාගේ මුදල් ලැබෙති දීලා තියෙන ගේම් එක පිළිබඳව හිතන්නකො. දැන් අවුරුදු 10ක් යන්න ඕනි මාලිමේන්තුවේ ඉස්සමට ලැබෙන්න. හරි කමන්නේ. ඒක හොඳයි කියමුකෝ. දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා පහක් ඉන්නවා. හිටියානේ. තව පහක් හිටියොත් මේ පහේ මිනිහට බඩු හම්බ වෙනවා. පසුපෙළට සුම්මා. බලන්නකො ගේම් එකට ඉඳලා ගාලා තියෙන ගේම. තප්පුල වතොත්තොත්තොත්තොක් ගාලා. ඇමරිකන් පුරවැසිභාවයේ තියෙන මුදල් ලැබෙත්තුමාට විශ්වාසමටමක් හම්බ වෙනවා මේ දාය හිටියම. පසුපෙළේ තප්පුල මුගාටියර නෑ. කොහොමද ටිකිරි මොලේ අන්න මා අපිටත් ඕනි නෑ. අපි කියන්නේ ඔයාලට දීපු ගේම ඔයාලට තේරෙන්නේ නෑ. එයාලා රටට ගහන ගේම රටේ ජනතාවට තේරුම් ගන්න බැරිව විච නිසා තමයි නැවත බලයට ගෙන නිසා ආයේ ගේම් ගහන්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කඳවුර ඉඳ තියන්නේ නෑ මහත්තයෝ. මතක තියාගන්න. ඔයාලට ගහපු ගේම අපට ගහන්න එන්න දෙන්න බෑ. නිසා මෙන්න රාජපක්ෂ කඳවුරට ඕනි වෙනමකවත් නෙමෙයි. මේ රටේ අහිංසක මිනිහගේ අවශ්‍යතාවය ගැන හිතන්න නෙමෙයි. දැන් බලන්න මම ආර්ථික විද්‍යාව හදාරුව හැබැයි මට ඉහළට යන්න බැරි වුණා. මම ව්‍යාපාර කළමනාකරණේ බාහිර උපාධිය හදාරවුවා. අපේ රංජන් මෙතුමාගෙන් අපි අහනවා දැන් ඔබතුමාලා ණය ගැනීම හැර ආණ්ඩුවේ මුළු ලැබීම් ප්‍රමාණය බිලියන 2261. දැබුතුමාලා ණය වාරික හා පොලී ඇතුළුව මුළු වියදම බිලියන 5245. දැන් බලන්න මූලසනේ ගරු මන්ත්‍රීතුමනි, මේ මුළු ණය ගැනීම අවශ්‍යතාවයේ තියෙන ඔය කියන හැම පම්පෝරියක්ම කරන්න. ඔයාලට ඒ සල්ලි නැහැ. මේ ආණ්ඩුවේ සල්ලි නැතුව බිලියන 3200ක ණය පිළිබඳව අපේක්ෂාවෙන් තමයි මේ අයවැය ලේඛනේ දාලා තියෙන්නේ. ඔයාලා පෙන්නලා ඔය සුරපුරවල් කරන්න වෙන ඔයාලට ණය දුන්නොත්, ණය ගත්තොත්, එහෙම නැත්නම් බැසිල් බාත්තයා ගත්ත හොරකම් කරපු ඒවා ගෙනලා දෙයිද? අර මොකද්ද බොක්ස් එකක තිබුණු සල්ලි ඥාතිගෙන් අරන් ඇවිල්ලා අපට දෙයිද? මම දැක්ක ඊයේ පෙරේදා කියනවා අපේ ඒ සම්බන්ධතුමා කාගේද රෝහිත කියන ගිනුමකට කෝටි 1600 ගාණක් ඊයේ පෙරේදා HNB account එකට වැටිලායි කියලා. මේ කාගේ සල්ලිද? සර් රාජපක්ෂ ඔරුන්ගේ account වල මේම සල්ලි වැටෙන්නේ කොහෙන්ද? අන්න වියත් මන්ත්‍රීවරයා නැගිටිලා කොන්ද කෙලින් තියාගෙන ඒ පිළිවෙල කතා කරයි කියන විශ්වාසය තමයි මේ ආණ්ඩුව හදලා වුණා. ඒව නැහැ. මිස්සු ඔයාලගේ ඉල්ලුවේ ඉන්ද රටක් මහත්තයෝ. ඉන්ද රටක් කණ්ඩ නැදත් කමන්නෑ කිව්වා. මහින්දානන්ද අලුත්ගම ඇමතුමනි කන්න නැතත් ඉන්න දෙන්න රටක් කිව්වේ. ඉන්නත් නෑ කණ්ඩත් නෑ මහත්තයෝ, යන්න යනවා පොලිමේ පිටරට. ඇයි කොහෙද? ඔයාට තේරෙන්නේ නැහැ. ඔයා පව් අපර අපි ඔයාට ගරු කරන ගරු ඇමතුමා. ආ ඔබතුමාව ඉවර කරා, නන්නත්තර කරා, විනාශ කරා පව්. ආ ඔයාලා කොහමද පුම්බව්වේ මේ ගෝඨාභය මහත්තයලා බැසිල් මහත්තයලා ඇවිල්ලා දුන්නනේ වැඩි ඔන්න ගේනෝ බඩු. දැන් පොර ගෙනාවම ඉවරයි. ආ පොර ගෙනාවම ඉවරයි. ඔබතුමාම කිව්වට මේ රිවර්ස් ජනාධිපති කෙනෙක් කියන්නේ දැන් අපේ හරි නැමතුමා කිව්වනේ එයාගේ මොකද්ද කැරගෙන්නේ කියලා. ඒ නිසා දැන් පුල් මණ්ඩලයේ කචල් වෙලා තියෙන්නේ. වෙන කාර්යයක් නැහැ ඉෂා. මේ අයවැයනේ උකස් අයවැයක්. අපේ ගම්වල ඉන්නවා ගල මොනසේ මන්ත්‍රීතුමනි අතේ සතේ නැහැ. හැබැයි පාටි දානෝ ඒ සියලු දේවල් කරනවා. මොකද තමන්ගේ අම්මගේ අප්පගෙන් උරුමිච්ච තමන්ගේ දේපල ඔකසර දීලා තමන් ජීවිතේ සොමේ ඉන්නවා. හැබැයි අන්තිමට යන්නේ මහපාරට. හැබැයි වික්කට පස්සේ සින්න වුණාට පස්සේ යන්න වෙන්නේ මහපාරට. ඒ නිසා මේ ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ මහත්තයා විකුණනවා නම් කවන්නේ එයාගිට. එයාගිට නෙමෙයිනේ මනුෂ්‍ය නායක මන්ත්‍රීතුමා විකුණන්නේ. මේ රටේ අනාගතයට තියෙන අනාගතයට උරුම කරන ඉඩම් ටික විකුණලා දාලා උන්නේ හැයයි ඇමරිකාවට. ඒ නිසා මේ තියෙන්නේ ණය ගන්න සැලසුම් හදලා තියෙනවා මේ රටේ සම්පත් ටික විකුණන්න. පාර්ලිමේන්තුව නම් ඉතුරු වෙයි මන් දන්නවා එයි යට එන්න එපයි. පාර්ලිමේන්තුවේ 6 දින දෙකෝ දිනනවා රාජපක්ෂ මහත්තයා. නිසා පාර්ලිමේන්තුව නම් ඉතුරු වෙනවා. ආයෙක මම ටක්කෙට කියන්න. ඊළඟට අල්ලියගාව මන්දිරේ අනිවාර්යෙන් සිරසිංහ ඇමතුමනි ඉතුරු වෙනවා. ඇයි? මහින්ද මහත්තයා ඉන්න එපයි නාමල් මහත්තයත් එක්ක. ඔය ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් අමාත්‍යාංශයේ හැර අනිත් ඒවා සියල්ල අවිනිශ්චිතයි. කාට හරි කියන්න පුළුවන්ද මේවා ඉතුරු වෙයි කියලා? නෑනේ මහත්තයෝ. රෑ 12ට අස්සම් කළා අර යුගදණුවේ දුන්නා වගේ දුන්නොත් කාට කියන්නද? අයියා කිව්වා කියලා දුන්නොත් මොකද? 20 වෙනි සංශෝධනයේ ඉතින් ලැබිලා තියෙන ජනාධිපති මුත්‍යක් එක්ක අද මොන බයිලා ගැහුවත් මොන වීරයෝ වුණත් මොන කාඩ්බෝඩ් වීරයෝ වුණත් එයාලට ඉහලෙන් එයාලට කරන්න ඕනේ දේ මේ මන්ත්‍රීට ගත උසලා අනුමත කරලා ඉවරයි ගල මොනසේ මන්ත්‍රී නිසා ඒ පාලනේ මිදෙන්න පුළුවන් යුගයක් නිර්මාණය කරන්න තමයි අපි අපේ වැඩ පිළිහද දැන් කියන උණුත් එකයි මුණුත් එකයි උන්නම් එකයි. අයුන් යන කියලා වැඩක් නැහැ, කියන්න ඕනිත් නැහැ. කියවොත් ගමට යන්න දෙයි වැඩේ නියමටම. ආ දැන් අර ගස් බදලා මන්ත්‍රීවරේ ඒ ගස් බදලා දෙන්නේ ගමට යන්න බැරි නිසා. උණුත් එකයි මුණුත් එකයි. දැන් මුන් එකයි උන් පිළිබඳව අපර ගැටලුවක් නැහැ. ඇයි? ඒ උන්ගේ ගොඩේ අපට අවශ්‍යතාවයක් නැහැ. ඉන්න ඒෂා තමයි සමග ජන බලවේගයේ පාක්ෂිකයෝ අලියා ලකුණ තියෙද්දි ටෙලිෆෝනෙට කතරේ ගාලා මහා බැංකු හොරු ගෙදර යවලා පිරිසුදු කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක රට කරවන්න පුළුවන් තැනට ඒ රට ගෙනියන්න ඕනි කියලා අයවලා දෙයිසා. උන්ගේ ගොඩෙත් මුගේ ගොඩෙත් අපි නෑ. හැබැයි උණුයි මුමුයි කියන තොපිත් එකයි කියන කාරණේ අපිට. මොකද දැන් මේ උණුයි මුණුයි කියලා කියන කට්ටිය ආණ්ඩු හදනවා. ඒ ආණ්ඩු වල ඉන්නවා ලගිනවා ගන්න කියන ඔක්කොම ටික අරගෙන එළියට ගිහලා බයින්න මම හොරකම් කරනවා. පුදුම වැඩක් මොනසනේ මන්ත්‍රීතුමනි. බලන්න 2005 ආණ්ඩුවක් ඇදුවා. ඒ ආණ්ඩුවේ මුක්කු ගැව්වා. ඒ ආණ්ඩුව හදනකොට ඌ තමයි රටේ හොඳම රට කරවන රට ගෙනියන්න පුළුවන් කියලා කිව්වා. ටිකක් දොර යනවා එළියට බයිනවා මේ රට කරනවා විනාශ කරනවා කොමිස් ගන්නවා කියන හැබැයි ගන්න ඕනි ඔක්කොම ගන්නවා. යාපාලනයත් එහෙම මුක්කුව ගැව්වා. එසා උණුත් එකයි මුණුත් එකයි කියන තොපිත් එකයි කියන කාරණේ මේ වෙලාවේ කියමින් මේ කාලේ ලබා දෙන තමර කාලේ තියෙනවනේ. ඉෂා ඒ කාලේ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතනවා මේ 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 වෙලාවේ මෙහෙම උතේ රටේ දැවෙන අරුබුද ගණනාවක් තියෙන මොනසේ මන්ත්‍රීතුමනි. ඒවට විසඳුම් ඉල්ලන වෙලාවට මොනවාද මෙයාලා කියන්නේ? රටේ ජනතාව තුන් ඉල කරන බට්ටික ඉල්ලනකොට ප්‍රාදේශ සභාවේ නගර සභාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා 100%ට කොමිස් එක දෙන පාරාදෙන සල්ලි දීලා හරියන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ. මේ වෙලාවේ පාරවල් හදන, ගේ හදන කියන මිනිසුන් නැහැ. ආණ්ඩුව පක්ෂයේ කර්මති ඇමතුරි තමන්ගේ දරුවට කුසගින්න ලැබෙන වෙලාවේ අඬන වෙලාවේ ඒ බට්ටික හෝ පාන් කෑලව බඩට දාන්නේ කොහොමද කියන ඉන්න වෙලාවේ ඒක පිළිබඳව වැඩි අවධානයක් යොමු කරා නම් ඔයාලට අපට හොඳයි කියන්න තිබුණා විපක්ෂයක් යට. ඒකයි අපි කියන්නේ. අපි දන්නවා ගම්වල ඉන්න මිනිස්සු හැටියට ගමේ ජීවත් වෙන මන්ත්‍රීවරු හැටියට අද ගම ඉල්ලන්නේ මොකද්ද කියලා ඒකට පුළුවන් අවශ්‍ය වැඩ පිළිවෙල කොහෙද මේ හොලති. මම දැක්කා කවුද එකෙක් කියනෝ මන්ත්‍රීවරේ බිලිබිත්ත දීලා තියනවලු කියලා. ආ බිලිබිත්ත දීලා තියන ඔව් මාළු ටික හොරෙන් රැට අල්ලගෙන. මම මොකද අල්ලන්නේ ගිහිල්ලා. ඒ හොරා ගන්න ඕනි ටික ඔක්කොම හොරා කාලා දාලා බිලිපිත්ත දීලා හරියන්නේ නැහැ මාල්ටි කල්ලන් කාමන් කියලා මාල්ටි ගොන් කලින් අල්ලන් කාලන එෂා මිත්‍රවරුනි මේ මෙන්න මේ කියන කාරණේ පිළිබඳව තේරුම් ගන්න ඕන මොහොසේ මන්ත්‍රී සා ආණ්ඩුව කිව්ව එකක් කරන්න එකක් යන්නේ වෙන ගමනක් එෂා අපි පැහැදිලිව කියනවා ඊළඟ තියෙන හැම මැතිවරණයකම ඔබට විරුද්ධව තියෙන සියලු බලවේග එක දෙනක එකතු කරලා වියතුන් බුද්ධිමතුන් මහා සංඝරත්නය ඇතුළේ සියලු දෙනාගේම විශ්වාසනවන්තන ආණ්ඩුව නිර්මාණය කළ මේ රටේ අනාගත සිතුම් පැතුම් ඉටු කරන යුගය සමගි ජනබලවේගයේ ආණ්ඩුවත් තුළ නිර්මාණය කරන අවශ්‍ය වැඩ පිළිවෙල හදනවා. බොහොම ස්තුතියි ලබා දීපු.
ස්තුතිකරු මන්ත්‍රීතුමනි.